මූලාසනය සඳහා ගරු මන්ත්‍රීතුමගේ නමක් යෝජනා කරන ඉල්ලා සිටිනවා.
මූලාසනය සඳහා ගරු හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමාව යෝජනා කරනවා.
ඔමෙ කිස්තර කර.
සරත් ෆොන්සේක මැතිතුම ඔබතුමාට විනාඩි 18ක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම මේ පාර්ලිමේන්තුවේ තුන් වතාවක් සහභාගී වෙලා තියෙනවා. පළවෙනි වතාවේ මාස 5 ඊට පස්සේ මං හිරේ දැම්මා. එසේ වුවත් මම අයවැය විවාද විශාල සංඛ්‍යාවකට ඇහුම්කන් දුන්නා. මේ අවස්ථාවෙත් අපි දකින්නේ හැමදාමත් වගේම සිරිත් පරිදි අයවැය කියලා ඉලක්කම් හරබයක් යනවා, පැලැස්තර දැමීමේ සංකල්පය තියෙනවා, ඊළඟට විශාල ණය ගැනීමක් සිදුවෙනවා, ඒ වගේම මුදල් අත්තු ගැසීමක් සිද්ධ වෙනවා, අවසානයේදී රටේ ආර්ථිකය කඩා වැටෙනවා, රට නැවතත් ණය වෙනවා. ඒක තමයි මේ පාර අයවැයනුත් අපට දකින්න හම්බෙන්නේ. අපේ රජය, යාපාලන රජය අවුරුදු 5කට ඇය අරගෙන තිබුණා රුපියල් බිලියන 5500ක්. අපි ඒකෙන් විශාලම ප්‍රමාණයක් පාවිච්චි කරේ ඊට කලින් අරගෙන තිබුණ ණය ගෙවලා ඉවර කරන්න. ඊට කලින් තිබුණ රජය 2005 ඉඳලා 2015 දක්වා ඒගොල්ලෝ තරම් තිබුණ ණය රුපියල් බිලියන 5000ක්. ඊට කලින් 2005ට කලින් පාර්ලිමේන්තු ඉතිහාසයේ අයවැය වලින් අරගෙන තිබුණ රුපියල් බිලියන 2000යි. එතකොට 5000ක් අරන් තිබුණා, අපි 5500ක් ගත්තා. මේ වතාවේ වර්ෂ දෙකකට පමණක් වර්තමාන රජය බිලියන 5730ක් ගන්නවා. එතකොට මේ වතාවෙත් අපට පේනවා මේ යන මාර්ගය අනුව මේ වසර 5 අවසානයේදී අනිවාර්යෙන් බිලියන 10000ක පමණ බිලියන 10000ක් ඉක්මවා යන ණය මුදලක් ගැනීමට මේ රජය කුරුමානම් අල්ලනවා කියලා අපට පේනවා. දැන් කලින් වතාවේ ගත්ත බිලියන 5000න් මේ රජය අපේ රජයට කලින් තිබුණා. ඒකෙන් ව්‍යාපෘති කීපයක් කරා. හැබැයි ඒ ව්‍යාපෘති එකක්වත් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති නෙවෙයි. අපි දැක්ක හම්බන්තොට වරායක්, ඊළඟට ගුවන් තොටුපළක්, ඊළඟට සම්මන්ත්‍රණ ශාලාවක්, මේ සියල්ලම ප්‍රතිලාභ නැතුව නිකන් මැස්සෝ යවහ තිබුණා. ඒවා යම්කිසි ප්‍රමාණයකට හරි උස්සලා ගන්න පුළුවන් වුණේ අපේ රජය ඇවිල්ලා දරපු උත්සාහයන් නිසා පමණයි. තමුන්නාසලා ඉදිරිපත් කරන මේ අයවැයෙන් මේ සංඛ්‍යාවන් ගැනත් අපට වැඩි විශ්වාසයක් නැහැ. මොකද සංඛ්‍යාවන් ගැන උදාහරණයක් හැටියට ගත්තොත් 2020 මාස 7කට ආදායම් පෙන්නවා බිලියන 763ක්. ඊළඟට 2020 අවසාන වෙනකොට ආදායම් පෙන්නනවා බිලියන 1580ක්. මේක යථාර්ථයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒක වටහා ගැනීමට අපට අමාරුයි. මේ අනුව අපට පේනවා අයවැය හරහා යම් කිසි මුලාවක් රැවටීමක් කිරීමට උත්සාහ කරනා වැරදි සංඛ්‍යාලයකින් ඉදිරිපත් කිරීම. ඊළඟට මේ අයවැයේදී කියවුණා ගරු අගමැතිතුමාගේ කතාවේදී, අයවැය කතාවේදී රට කෘෂිකර්මික හා කර්මාන්ත ආශ්‍රිත අපනයන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ගෙන යනවා කියලා. මේ අයවැය හරහා කෘෂිකර්මික හා කර්මාන්ත ආශ්‍රිත අපනයන ආර්ථිකය ගොඩනැගීමට ඒගොල්ලෝ උත්සාහ දරනවා, ඒගොල්ලෝ ගමනක් යනවා කියලා. නමුත් මේ මම මතක් කරලා දෙන්න ඕනේ මේ වෙලාවේ මේ ආණ්ඩුව කලින් අවුරුදු 10ක් 2005 ඉඳලා 2015 වෙනකම් ඒ අවුරුදු 10ේදී මේ රටේ කර්මාන්ත ශාලා 50%ක් ඇහුණා. අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලා 50%ක් ඇහුණා. ඊළඟට පොල් ආශ්‍රිත පොල් කර්මාන්තය, පොල් කොහු කර්මාන්ත, පොල් තෙල් කර්මාන්ත, ඒ වගේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තියෙන පොල් ත්‍රිකෝණේ ඒ වගේනු 50%ක් ඇහුණා. එතකොට මේ කර්මාන්ත ගොඩනැගීම ගැන ඉතිහාසයේ බැලුවම මේ රජයට එච්චර පුරසාරණ දොඩන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා කියලා අපට පේන්නේ නැහැ. ඊළඟට කියනවා මේ අපනයනේ ඉදිරියට ගොඩනගන්න අදහස් කරන්නේ කෘෂිකර්මය සහ ගොවි නිෂ්පාදන අපනයන මතයි කිය. එතකොට මේකත් යථාර්ථයක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ රටේ දිගින් දිගටම කෘෂිකර්මය දළදේශීය ආදායමෙන් ඉතා සුළු ප්‍රමාණයකට පල්ලෙහාට වැටලා තියෙනවා පහුගිය කාලය ඇතුළත. මේ වෙනකොට නිදහස ලැබිලා දළදේශීය ආදායමෙන් 140ක් පමණ තියෙන කෘෂිකර්මය මේ වෙනකොට 104කට පල්ලෙහාට වැටලා තියෙනවා. එතකොට අපිට විශ්වාස කරන්න අමාරුයි මේ කෘෂිකර්මය සහ ගොවි නිෂ්පාදනය අපනයන කිරීමක් ගැන කතා කරාට මේක යථාර්ථයක්ද කියලා. මොකද මම පහුගිය දවස්වලත් පෙන්නවා එක අවස්ථාවකදී පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන කෘෂිකර්ම ඇමතුමා ඒක ගැන කතා කරලා යට ගහලා දැම්මා. මේ පහුගිය දවස්වල මම කැකිරා ප්‍රදේශයේ ගොවි මහතුරු එක්ක සාකච්ඡාවක් තිබුණා. එතෙන්දී ඉදිරිපත් කරපු නොටිස් එකක් ඒ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරී ගිහිල්ලා ඒ ගමවල්වල අලවාගෙන යන නොටිස් එකක්. මේක ඉතා පැහැදිලිව කියනවා 2021 මහකාර්ණිය සඳහා සහනාධාර පොහොර ලබා ගැනීම සඳහා ඔබ විසින් සපුරා ලිය යුතු අවශ්‍යතා. මේ පොහොර නිකන් දෙනවා කියන කතාව යනින්දයි මම මේ කියන්නේ. ගොවි ජනතාව ඔවුන්ගේ පෞල්වල ආදායම් තත්ත්වයේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයේ සමාජ සුභසාධනය අධ්‍යාත්මික හරපද්ධතිය වර්ධනය කිරීම උදෙසා සීනි බටර් තියකුත් ගන්නවා මේකට. හා 2023 3:30 නිකුත් කළ 7:00 1:00 3:00 20:20 යල චක්‍රලේඛ මගින් නයිට්‍රජන් කළමනාකරණය සම්බන්ධයෙන් 20:20 යල කන්නේ සිට TSP පොහොර 50%ක් අඩුකර නිකුත් කරන ලෙස දන්නා ඇත. එතකොට පොහොර නිකන් දෙනවා කියන රජය ඒ මහ කන්නේ ඉඳලා 2020 යල කන්නේ ඉඳලා එතන ඉඳලා නයිට්‍රජන් කළමනාකරණය සම්බන්ධයෙන් කියලා TSP පොහොර 50%කින් අඩු කරන්න යනවා. ඊළඟට ඒගොල්ලෝ කියනවා ගොවි මහතුරුන්ට කාබනික පොහොර හදාගන්න ඕනේ මහ කන්නේට කියලා. 50% කාබනික පොහොර. ඒක හදාගත්තේ නැත්නම් ඒ නයිට්‍රජන් පොහොර දීමත් නැවැත්වීමට ක්‍රියා කරනවා කියලා තර්ජනය කරනවා. කාබනික පොහොර සකස් කිරීමට කිසි උනන්දුවක් නොදක්වන ගොවි මහතුරුන්ට මින් ඉදිරියේ සහනාධාර මත ලබා දෙන රසායනික පොහොර ලබා දීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු බව දන්නා ඇත. ඒකර මේක තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. එහෙම කරන ගමන් කෘෂිකර්මාන්තයෙන් අපනයනය කරන්න ගොවියට නිකම් පොහොර දෙන්න කියලා ඇවැය කතා කියනවා. මම දකින විදියට නම් මේ රටේ මේක මගේ මතයක් මෙතන දීවර අමාත්‍යතුමා හැම නැහැ මේ රටේ අපට අපනයනය කරන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න පුළුවන් එකම කර්මාන්තය මම දකින්නේ. මම කර්මාන්ත දෙකක් දකිනවා. දීවර කර්මාන්තය අපට රට වගේ දහගුණයක මූදක් තියෙනවා අපේ වටේ. ඒ මූදෙත් වැඩියෙන් දීවර කර්මාන්තය කරන්නේ චීන මිනිස්සු ඇවිල්ලා. දීවර කර්මාන්තය සහ සංචාර කර්මාන්තය අපිට ස්වාභාවිකවම සංචාර කර්මාන්තයට සුදුසු මාතෘ භූමියක් ලැබිලා තියෙනවා. අපේ සංස්කෘතිය රැකගෙන ඒක කරන්න ඕන. මේ දෙක අනුව ගමන් කරොත් මම හිතනවා රජයට යම්කිසි තත්ත්වයකට හැමදාම කියන බොරු ඒක එක බොරු උපමා කතා සුරංගනා කතා වලින් ඉවත් වෙලා යමක් කරන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට දැන් කියනවා මේගොල්ලෝ අගමැතිතුමාගේ අයවැය ලේකනේ කිව්වා අපේ රජයේ රජයේ සේවකයා හෙලා දැක්කා කියලා. අපේ රජයේ විතර රජයේ සේකයාට පැඩි වැඩි කරපු ඒ වගේම දීමනා වැඩි කරපු සහන ලබා දීපු කිසිම රජයක් මේ ඉතිහාසයේ තිබිලා නැහැ. අපි රජයේ සේවකයා හෙලා දැක්කේ නැහැ. මේ කියන්නේ රජයේ සේවකයොන්ට ගේ පරිගත්තලු. මේ එක දෙක සිද්ධියක් වුණා එකක් දෙකක් අපි දන්නවා. ඒ තවුන්නාන්සේලාගේ රජයටම ගැටිගම් කරපු හෙංචයියලා වගේ වැඩ කරපු එක්කෙනෙකුට දෙන්නෙකුට අපේ කාලේ හිරේ යන්න වුණා. ඒක ඉති වළක්වන්න බෑ. යහපාලනය කියන්නේ ඒක තමයි. වැඩි කරුවත් තවුන්නාන්සේලා දන්නවා මම රජයේ සේවය අවුරුදු 40ක් හිටියා. අපේ රජයේ සේවය අනිවාර්යයෙන්ම 125ක් පමණ ඉන්නවා දූෂණයට කැමති අය. පගාවට අල්ලසට කැමති අයට. පාංගෙඩියක් කුකුලෙක් නිකන් දුන්නත් කන්න කැමති අය. ඒක බොරුවක් නෙමෙයි. ඒක හන්ද අපිට පිළිගන්න වෙනවා. රජයේ සේවකයා හුරතල් කරලා ඔවුන් එක්කතුලා හොරකම් කරන එක රජයේ සේවකයා ආරක්ෂා කිරීමක් හැටියට මම දකින්නේ. ඊළඟට ජාතික ආරක්ෂා ගැන කතා කරලා තිබුණා. නමුත් ඒ කියපු හුඟක් දේවල් ගැන මම පිළිගන්නේ නැහැ. ඒව අනුමත කරන්නේ නැහැ. ඒ ඇත්තයි කියලා මම පිළිගන්නේ නැහැ. මගේ ඉදිරියට එන ආරක්ෂක අමාත්‍යාංශය ගැන කාර්ය සභා අවස්ථාවේදී මම විස්තරාත්මකව කතා කරනවා. කොවිඩ් වසංගතයේ මෙතන ඉන්න වෛද්‍යවරු ගොඩක් ඉන්නවා මෙතන. පිටිපස්සෙත් ඉන්නවා මම හිතන්නේ. කොවිඩ් වසංගතය ගැන මම ඊට කලින් කතා කරා. මේ අවස්ථාවේ යම්කිසි කාර්යභාරයක් එනවා. මේකෙන් අපි කාලකණි සතුටක් ලබන්නේ නැහැ. අපටත් පහඩුයි. අපටත් දුෂ්කරතා තියෙනවා. අපේ ඡන්ද දායකින් අමාරු වැටලා ඉන්නේ. කිසි කෙනෙක් සතුටක් ලබන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ටිකක් දුර බලලා දැන් වැඩ කරන්න කියලා. පොඩි පාලනයක් සිද්ධ වෙගෙන යන එක ඉතා සතුට කාරණයක්. මම කලින් කතා කරා එන්නත ගැන. මේ එන්නත දැන් අද මම අහන්නේ කියන නමල් රාජපක්ෂ මැතිතුමා කියනවා බොහොම සැහැල්ලුවෙන් කියනවා තාම මේක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ ඒක ගැන මුකුත් කරන්න ඕනේ නැහැලු අපිට දැම්ම ඕක ගහන්න බෑලු අපේ කට්ටිය ගිනි පික් කරන්න එහෙම නෙවෙයි මම එදා විස්තරාත්මකව කිව්වා ඇමරිකාවගේ රටවල් වල තරු හතරේ ජෙනරල් කෙනෙක් පත් කරලා ඉවරලා ඇමරිකානු යුද හමුදාවේ මානුෂීය සංවර්ධනයේ සඳහා තියෙන දෙපාර්තමේන්තුව ඒ මුළු දෙපාර්තමේන්තුවම දාලා මැයි මාසේ ඉඳලා ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා එන්නත කවදාරි හරි ගියාම ඒක ගහන ආකාරය මුදල් ඩොලර් බිලියන මිලියන 300ක් ඉන්න රටේ ඩොලර් බිලියන 20ක් වෙන් කරලා තියෙනවා අපේ ඉන්න එකෙන් 15න් එකයි ඒ කියන්නේ අපට ඩොලර් බිලියන එකමාරක්වත් අවශ්‍ය වෙයි ඩොලර් බිලියන එකක් කිව්වත් ඒ කියන්නේ රුපියල් බිලියන 180ක් නමුත් තමුන්නාසලා ගෑවැයෙන් වෙන් කරලා තියෙනවා කොවිඩ් පාලනය සඳහා කියලා බිලියන 16ක් බිලියන 16ක් කියන්නේ මේ අංශය ගැන හිතලා නැහැ එදා ෆර්නාන්ඩෝ බිල්ලේ වෛද්‍යතුමිය සෑල්ලුවෙන් කිව්වා මං කිව්වම ස්ථාන 1000ක මේක ගහන්න පුළුවන් දෙන්නත කියලා ඇහුවම ඔව් අපට පුළුවන් කිව්වා. අවුත් මං සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට කතා කරා මෙතුමා කිව්වා අර රින 80 උෂ්ණත්වයේ තබා ගැනීමේ පහසුකම් තියෙන්නේ දැනට PCR පරීක්ෂණ කරන ස්ථානවල විතරයි කියලා අපේ රටේ. ඒතකොට ඒක කියන තරම් ලේසි නෑ. ඇමරිකාව කියන්නේ ඒගොල්ලෝගේ දුෂ්කරම දේ තමයි වෙලාවට අවශ්‍ය තැනට ජනතාව ගෙන්න ගන්න එක එන්නත දෙන්න කියලා. මේවා සැලසුම් කරන්න ඕනේ. ඒවා නොකර ඉවරලා නිකන් අපිට අර අම්මා කෙනෙකුට දරුවෙක් හම්බෙන්න ඉන්න එහෙම නැත්නම් අත දරුවෙකුට එන්නතක් ගන්න වගේ මේක ගහන්න බෑ. ඒතකොට ඒ ආකාරයට මේක සැලසුම් වෙන්න ඕනේ. ඒකේ බරපතලකම තේරුම් අරන් නැතිවීම ගැන අපි කනගාටු වෙනවා. අපි බිලියන 18ක් වෙන් කරගෙන අඩුම ගානේ බිලියන 200ක්වත් පන්නලා යන වැඩකට අපි දැන් හොදට කහුල් දෙක වනවාඩි ඉන්නවා. එන්න තාම අපි ගහනවා කියලා. එහෙම බෑ. මේ වෙනකොට අපි සූදානම් වෙලා තියෙන්න ඕනේ. ඒ රටවල් වල හෙලිකොප්ටර් රේවට යොදවලා තියෙනවා නම් කරලා තියෙනවා ෆෙඩෙක්ස් කියන ආයතනයේ ලෑස්ති වෙලා ඉන්නවා ඒවා තනින් තනට බෙදන්න මේක විශාල කාර්යයක් අර පිටිපස්සෙ ඉන්න වෛද්‍යවරයා වෛද්‍යතුමා එදා මම කතා කරාම කිව්වා අපි දින දෙකක් සාකච්ඡා කරා කියලා දින දෙකක් සාකච්ඡා කළා මේක කරන්න බෑ වෛද්‍යතුමනි ඒගොල්ලෝ මාස 7-8 නමුත් තමුන්නාසය ලේකම්තුමා මට කිව්වා අගෝස්තු මාසෙ ඉඳලා යම්කි සාකච්ඡාව මේ ගැන යනවා කියලා ඊළඟට තමුන්නාසයලා මුදල් වෙන් කිරීම මේවා තාත්විකද ප්‍රායෝගිකද කියලා අපිට සැකයක් තියෙනවා. නගර විශ්වවිද්‍යාල හතරක් හදන්න යටතල පහසුකම් සඳහා මිලියන 1000යි. විශ්වවිද්‍යාල හතරක් හදන්න පුළුවන්ද මිලියන 1000ක් යටතල පහසුකම් වලින්. මේවා කොළයකට පමණයි සීමා වෙන්නේ. ඇවිදින මන්තිරු මහා නගර හා නගර සභා ප්‍රදේශවලට හදන්න ඇවිදින මන්තිරු සහ බාහිර විවේකී පරිසර හදන්න මිලියන 2000යි. මහා නගර සහ නගර සභා ප්‍රදේශ 65ක් තියෙනවා. එතකොට එකකට මිලියන 30ක් විතර යනවා. තමුන්නාසලා දන්නවා අපි ව්‍යාපෘති කරන්න ගියාම ප්‍රාදේශීය සභා මට්ටමේ කොච්චර හොරකම් කරනවද කියලා කොච්චර මුදල් නාස්තියක් වෙනවද කියලා මේ අවස්ථාවේ අපේ රට හදිසි 2021 වර්ෂයේ මන්තිරුද වියක ගන්න ස්ථානද අපේ ජනතාවට ගෙයින් එළියට යන්න විදියක් නැහැ පාරකට යන්න බෑ මන්තිරු හදන්න කියලා මෙහෙම මුදලක් වැය කරන වඩා හොඳයි මේක දීලා ඉවරලා සහන දෙනවා කොවිඩ් රෝග වලින් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට ඒ වගේ හරි තැන්ට මේ මුදල් යොමු කරන්න බොරුවට මෙතන ගෙනෙල්ල සුරංගනා කතා කියන්න එපා ඊළඟට කියනවා ගමට සහන පාරවල් කිලෝමීටර් 50,000ට මිලියන 2000යි ඒ කියන්නේ කිලෝමීටරයකට 104යි කොන්ක්‍රීට් දාන්න අඩි 8ක් පළල පාරකට කොන්ක්‍රීට් දාන්න මීටර් 100කට යනවා 104ක් එතකොට මේ කාපට් දාන්න කිලෝමීටරයකට 104කි මේ වගේ සුරංගනා කතා කියලා මේව ලියලා දෙන්නේ කවුද දන්නේ අගමැතිතුමාට අගමැතිතුමාට මේව ලියලා දෙනවා කවුරු හරි ඉතින් අගමැතිතුමා ඇවිල්ලා මේවා කිව්වා අපරාධේ මේ තමුන්නාසෙලා මේවා කියලා මේ රටේ ජනතාව මුලා කරන්න බෑ මොකද ජනතාව මේවා අහගෙන ඉන්නවා ජනතාව දන්නවා ඒගොල්ලෝ ගමේ පාරක් හදන්න කොච්චර මුදලක් ගියාද කියලා ඒ 104 දුන්නත් ඒ අපි දන්නවා මීටර් 100කට කොන්ක්‍රීට් දාන්න ඒකෙන් භාගයකට වඩා ප්‍රාදේශීය සභා මන්ත්‍රී හොරගම් කරනවා කොන්ත්‍රාත් කරන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා තමුන්නාසල යටතේ උඟ ප්‍රාදේශීය සභා තියෙන්නේ මේක තමයි යථාර්ථය ඊළඟට ඊළඟට මම කතාව පොඩ්ඩක් වෙන පැත්තකට ගෙනියන්න ඕනේ. සෞභාග්‍යයේ දැක්ම තමයි විශාල මාතෘකාවක් වෙලා තියෙන්නේ අද රටේ. අපේ අගමැතිතුමා පැවසුවෙත් අයවැය කතාවේදී සෞභාග්‍යයේ දැක්මට අනුකූලව ස්වභාවික පරිසර සංවේදීව ඒ පෝෂණය කරමින් සංවර්ධන කටයුතු කළ යුතුයි කියන. ඒක තමයි අගමැතිතුමාගේ මතය. අපි එකට කැමති අපි සහය දෙනවා නමුත් මම තව එකක් කියන්න ඕනේ රටක් ගොඩනගනවා කියන්නේ ජාතියක් ගොඩනගනවා කියන්නේ අයවැය හරියට ඉදිරිපත් කරලා සංවර්ධන කටයුතුයක් කරන කියන කියන එක පමණක් නෙවෙයි. ජාතියක් ගොඩනැගීමට නම් මම තරයේ විශ්වාස කරනවා අපේ ආදරණීය ජනතාව මේ රටේ ජීවත් වෙන. මේ ජනතාව ඒ ජනතාවට ඉස්සෙල්ලා පරිසරයක් හදලා දෙන්න ඕනේ. සත්‍යවාදීව අවංකව ආත්මගරුත්වය රැකගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕනේ. එතකොට තමයි ජාතිය ගොඩනැගීමට තියෙන මූලික අඩිතාලමක් හැදීර මම ඒක දකින්නේ. දැන් උන්වහන්සේලා දන්න එක අපේ රටේ නැහැ. ඔය ආර්ථිකේ ගණන් හැදුවා විතරක් කියලා ජාතියක් ගොඩනගන්න බෑ. එතකොට මේ පරිසරය හදනකොට අපි දකිනවා ලෝකයේ සමහර රටවල්වල දියුණු රටවල් තියෙනවා පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේදී විෂයන් උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ දරුවන්ට උගන්වන්නේ ඇත්ත කතා කරන්න. හොරකම් නොකර ඉන්න. කොහොමද සදාචාරාත්මකව හැසිරෙන්නේ? සිරිත්‍රිත් කොහොමද? අවංක ජීවිතයක් ගොඩනගා ගන්න කොහොමද? වටිනා පුරවැසියෙක් වෙන්න කොහොමද? ඒවා විතරයි. ඒතර අපේ රටේ එතෙන්ට ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම ආණ්ඩු මාරු වෙනවා මාරු වෙනවා මාරු වෙනවා. අයවැය කියනවා මෙතෙන්ට අවිල්ල කුණුහරු
කියන කනගන්න. විනාඩි දෙකක
කාලයක්. කතිකේ කතා කරා සජීව ප්‍රේමදාස මැතිතුමාට බැනපු විතරයි කරේ. ඒ වගේ වෙලා නාස්ති කරලා අපේ රටවල් හදන්න බෑ. මෙතෙන්දි මේ නායකත්වයේ දෙන්න ඕන ජාතිය ගොඩ නගන්න ඉස්සෙල්ලා දේශපාලනඥයෝ තමයි ඒ පරිසරය හදලා දෙන්න ඕනේ අපේ රටේ ජනතාවට මේ මං කියපු ආකාරයට ජීවත් වෙන්න. ඒ පරිසරය හැදීමේ වගකීම අපට ගන්න වෙනවා. අපි ඒක කරන්නේ නැහැ දැනට. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ හුඟ දෙනෙක් ඉන්නවා එක එක දූෂණ කටයුතු වල සම්බන්ධ වෙනවා. නොයෙක් අපරාධ කරනවා. නොයෙක් ජාතියේ මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අයත් එක්ක අපිට ඒක කරන්න බෑ. ඊළඟට අපි දන්නා ජනාධිපතිතුමා පොරොන්දු විශාල සංඛ්‍යාවක් දුන්නා. ජාතිය හැදීමට සෞභාග්‍ය දැක්වා. ඒක එකක් තිබුණ එකක් තමයි ආකර්ෂණීය එකක් අපිත් හිතුවා. මමත් හිතුවා එතුමා මේක කරයි කියලා. මොකද අපි එකට හමුදාවෙ හිටපු කට්ටිය නිසා. නිල ඇඳුමක් ඇඳලා තියෙනවා. එතුමා කිව්වා සැමට එක නීතියක්, රටට එක නීතියක්. නමුත් ඒව එකක්වත් කෙරෙන්නේ නැහැ. පුස්සක් වෙලා. ප්‍රධාන වශයෙන් මම දකිනවා අර ගරු මන්ත්‍රීතුමා කතා කරා පිල්ලයන් ගැන. ලෝකේ මොන රටේද රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න මිනිහා ගිහිල්ලා විවෘත කිරීමේ උත්සවවල සහභාගී වෙන්නේ? ලෝකේ මොන රටේද ගිහිල්ලා එවිනි ඔෆිස් එකට එලා එළිය දේශපාලනයක් කරන්නේ? ඔය තමුන්නාසලා රජයේ මේවා දැක දැක නිකන් ඉන්නවා. තමුන්නාසලා මට වග කියන්න ඕනේ. ලෝකේ මොන රටේද මට ප්‍රේමලාල් මන්ත්‍රීතුමා එක්ක කිසි තරහක් නැහැ පුද්ගලික. නමුත් මිනිහ මරුමකට මරණීය දඬන්නේ නියමුණා නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇවිල්ලා වැඩ කරන් දෙන්නේ මොන රටේද? මම හිතන්නේ අපි මම යෝජනා කරනවා මෙතන ගරු කතානායකතුමා නැහැ. අපි මේ පාර්ලිමේන්තුව පිටිපස්සේ කුටි 3ක් 4ක් හදමු. යකඩ පොළු එහෙම දාලා. හිරකරුවෝ තියෙනවා. ඊට පස්සේ ගරු සභාපතිතුමනි අපි පෝරකේකුත් හයි කරවමු මෙහෙ. එතකොට ඕන නැයකට හොඳ තැනක් කටිපිට බල්ලා පේන තැනක්ම හයි කරන්නත් පුළුවන් කොහේ හරි. එතකොට මිනී මරු අරහෙම ගෙනාවු ගමන් ඕන වෙලාවක ටක් ගාලා වැඩිය දෙන්නත් පුළුවන් හිටපු ගාම. එහෙම වැඩ කරන්න එපා. මෙහෙම කරලා අපි රටේ සදාචාරය කෙලෙසෙනවා. තමුන්නාසෙලට ඕනේ ජාතිය ගොඩනගන්න. අපි උදාහරණාත්මකව ආදර්ශමත් රටේ දරුවන්ට පේන්න ජීවත් වෙන්න ඕනේ. ඒවා කරන්න නැතුව තමුන්නාස රට ගොඩනගන්න බෑ. ඊළඟට අපි හරි බලාපොරොත්තු වුණා ගරු ජනාධිපතිතුමා ආවම
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්
විනාඩියක් දෙන්න. බලාපොරොත්තු වුණා පාස්කු ප්‍රහාරය කියපු අයට දඬුවම් දෙනවා කියලා. බැඳුම් කරේ තමුන්නාසෙලා විකුණුවා. අද වෙනකම් මුකුත් කරලා නැහැ. පාස්කු ප්‍රහාරය කියලා අපි දන්නා කොහෙ දිටපු දෙන්නේ තුන්දෙනේ පුහුණුවීම් කරා කියලා අල්ලන් ඇවිල්ලා ඉන්නවා. මෙලවත් කරලා නැහැ. එක්කෝ තමුන්නාසෙලා ජනතාව රැවට්ටුවා. එහෙම නැත්නම් තමුන්නාසෙලේ පොරොන්දු ඉෂ්ට කරලා නැහැ. ඒ දෙක එකක් සිද්ධ වෙලා තියෙනවා. අපි දකිනවා සංඝයා වහන්සේලා දැන් තමුන්නාසෙලා රජයේ විරුද්ධ නැගී සිටිනවා. තමුන්නාසෙලා ගේන්නේ ඉදිරිපත් වෙච්ච සංඝයා වහන්සේලා. අභයාරාමේ වටකරලා තියෙනවාද ජනතාව? මම දැක්ක මූත්‍ත්‍ට්ටුවේ හාමුදුරුවෝ කතා කරනවා. මම මේක සභාගත කරනවා. මේ සංඝයා වහන්සේලා තමුන්නාසෙලා වෙනුවෙන් කැපවෙච්ච සංඝයා වහන්සේලා ඇල්ලේ ගුණවංශ මූත්‍ත්‍ට්ටුවේ ආනන්ද ඒ වගේ මැඩිල්ලේ පඤ්ඤාලෝක සංඝයා වහන්සේලා විශාල සංඛ්‍යාවක් කරෝ ප්‍රකාශ මේකේ තියෙනවා. මම මේක සභාගත කරනවා. ඊළඟට ව්‍යාත්මක ගැන වචනයක් කියන්න ඕනේ. මෙතන ඉදිරියේ ගොඩක් වාඩි වෙලා ඉන්න ව්‍යාත්මක. ව්‍යාත්මක කියන වචනේ දැක්කම තම උන්නාසලා පාර්ලිමේන්තුවට එනකොට අපි හිතුවා මේකේ මොනවා හරි වෙනසක් කරයි කියලා. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා තම උන්නාසලාගේ හෘද සාක්ෂිය කතා කරන්න. අද ව්‍යාත්මක ඉන්නවා පස්ස බංකුවේ වාඩි වෙලා. තම උන්නාසලාට හම්බෙන විනාඩි 3ක් 4ක් කතා කරන්න. අටපාස් කච්චී ඉන්න ඉස්සරහා වේලියවල ඒගොල්ලොන්ට විනාඩි 30 මේකේ පොලිමක් ඉන්න අටපාස්සයි විනාඩි 30 40 හම්බෙනවා කතා කරන්න. තමුන්නාසලා ව්‍යාත්මක කියලා ඇවිල්ලා කරපු වෙනස මොකද්ද? අලිසබ්රි ගරු ඇමතුමා මම පුද්ගලිකව එතුමාට ගරු කරනවා. එතුමා මේ රටට හම්බෙලා ඉන්න සම්පතක්. ජාති ආගම් ભેදයකින් තොරව එතුමාට හොඳ ප්‍රතිරූපයක් තියෙනවා. රටට සේවයක් කරන්න පුළුවන් ඇමතුමෙක්. වටිනා චරිතයක්. නමුත් අද එතුමාත් වියත්මගහරහා ඇවිල්ලා පඹයෙක් වෙලා මෙතන ඉන්නවා. එතුමාට සිද්ධ වෙලා තියෙනවා කඩේ යන්න. කඩේ යෑමේ දේශපාලනයට එකතු වෙන්න එතුමාට සිද්ධ වෙලා තියෙනවා. මේවා වෙනස් කරන්න පුළුවන් නම් තමුන්නාසලට හොඳයි. තමුන්නාසල මේවා හදාගන්න නැත්නම් තමුන්නාසලගේ ඉතුරු කාලයත් පහුගිය ආණ්ඩුවගේම ගෙවිලයි. ඊළඟට පරිසර විනාශය. අපි දැක්ක ජනාධිපති කොච්චර කතා කරත් වැඩියක් දෙන්නේ. පරිසර විනාශය දිගටම සිද්ධ වෙනවා. සිංහරාජයෙන් පටන් ගත්තා. ජනාධිපති කියනවා ඇමතිලා ඉන්නකොට මට බෑ කැලෑකපන් තැන්වල ගිහිල්ලා හිටගෙන ඉන්න කියලා. ඒකද ජනාධිපති කියන අපි බලාපොරොත්තු වුණේ. ඒ වගේම අපි දැක්කා කුණුකඳු ගැන ජනාධිපතිතුමා අතීතය යමක් කරා ආරක්ෂක ලේකම් හැටියට. අද වෙනකොට අලි ඇවිල්ලා කුණුගොඩවල් කන හැටි රට හැමතැනම අපි දකිනවා. අලි මැරෙනවා. ඒවට මොනවා හරි කරන්න කියලා අපි එතුමාට මතක් කරලා දෙන්න ඕනේ. ඊළඟට එතුමා දිගටම MCC ගිවිසුම ගැන කතා කරා. තමුන්නාසල මෙතිවන ව්‍යාපාරවල ඒවා වළංගු කරන්න තමුන්නාසල හිතලවත් නැහැ. තමුන්නාසල අනිවාර්යෙන් තපර 10ක් දෙන්න. ඒක අනිවාර්යෙන් තමුන්නාසල අස්සම් කරන. රාජ්‍ය දේපළ විකිණීම තමුන්නාසල පටන් ගත්ත නැවතත් උදා උදා මුලස්ථානේ අක්ක 3-4ක් විකුණලා පටන් ගත්තේ. ජනාධිපති ඇවිල්ලා මාසයක් ඇතුළත ඒක සිද්ධ වුණා. ඊළඟට ජනාධිපතිතුමා කමිටුවක් පත් කරා. ගුණරුවන් කමිටුව. අපි උත්සාහ කරා ප්‍රවාහන තදබදේ නවත්ත ගන්න. ගුණරුවන් කමිටුව කියලා තවුන්නාසල කමිටු වලට දාගන්න හෙංචයියෝ. ගුණරුවන් කමිටුවේ ගුණරුවන් මහත්තයා කියපු දේවා දැක්කම අපිට ලැජ්ජයි. මහාචාර්යවරේද්ද මොනවද කිව්වේ? උඩින් යන ලයින් එක හන්දක් කන්ටේනර් දාන්න බෑ කිව්වා. ලෝකේ හැමතැනම ප්‍රධාන නගරවල දුවන්නේ ගුවන් ඒ දුම්රිය ඒ උඩින් තමයි යන්නේ. හැමතැනම අඩු ගානේ දිල්ලියට ගියා නම් බලා ගන්න පුළුවන්. කන්ටේනර් දාන්න බෑ කිව්වා. රේල් ගේට්ටු දාන්න පුළුවන් කිව්වා පල්ලෙහාට ගෙනෙලා. ඒතකොට වාහන තදබදේ අඩු වෙනවද? ඊළඟට එතුමා වෙලාව ගැන කතා කරා. එතුමාට තේරෙන්නේ නැහැ එවැනි දුම්රියක් තප්පර විනාඩි 3කට දැන් නවත්තනවා. ඊට පස්සේ වේගෙන් කඩාගෙන යනවා. ඒතුමා දැන් කියන රූපහණියට ඇවිල්ලා මං කතා කරේ මේක ගැන නෙමෙයිලු අර කැලණියෙල්ලා ඉන්නේ ගැන්ලු. වල්ගේ පාගගෙන ඇවිල්ලා ජනාධිපතිට බ්‍රීෆ් කරලා මේ වගේ දේවල් කරලා ජනතාව හිනස්වන්න එපා. තමුන්නාසලා මේ විදිහට වැඩ කරොත් තමුන්නාසලාගේ සෞභාග්‍යය දැක්ම සෞභාග්‍යයේ හීන දැක්මක් බවට පත් වෙයි. එකන්ද අපි තමුන්නාසලාට කියන්නේ දේශපාලනඥ බොරු කරලා තියෙනවා, ආණ්ඩු බොරු කරලා තියෙනවා. තමුන්නාසලා ඒව ගැන කතා කර කර කාලේ කාලේ වැඩක් නැහැ. තමුන්නාසලා හංසකයට එකගව තමුන්නාසලා වංක වැඩක් කරන්න පුළුවන් නම් කරන්න. ජය වේවා.
මීළඟට රාමේශ්වර මන්තුමා ඔබතුමාගේ විනාඩි 8ක් කාලයක් තියෙනවා.
නන්ද්‍රි சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, 2021 ஆண்டுக்கான வரவு செலவு திட்ட உரையிலே இந்த நாட்டுடைய கௌரவ பிரதமர், அதே மாதிரி நிதியமைச்சர் மஹிந்த ராஜபக்ஷ அவர்கள் நாட்டு மக்களுக்கு நல்லதொரு வரவு செலவு திட்டத்தை சபையிலே சமர்ப்பித்தார். அதே போன்று இரண்டு விடயங்கள், பெருந்தோட்ட மக்களுக்கு 1000 ரூபாய் சம்பளம், அதே போன்று நுவர்லியா மாவட்டத்துக்கு மறைந்த தலைவர் ஹார்மோன் தொண்டமானையா அவர்கள் கேட்டது கொண்டதுக்கு இணங்க ஒரு பல்கலைக்கழகத்தை அமைத்துக் கொடுப்பதாக கூறியிருக்கின்றார். வரவு செலவு திட்ட உரையிலே அதற்கு முதல்ல நன்றி. நன்றியை கூறிக்கொண்டு விசேஷமா மூலஸ்னாருட மந்திரித்துமனே வத்துகர ஜனதாவுக்கு ருபேல் டாக் படிகன கதா கரணுகிட்ட விபக்ஷ இன்ன கரு மந்திரித்துமாலதமா வெடிபுரம கதா கரு ருபேல் டாக் கோமத தென்னே ஹைவே தி முதல் அமத்துமா சந்தம் கரலா தீன் வகையிலா அப்ப எத்துமாலாகே ஆண்ட கெமத்தி யாபாலன ஆண்டு கால தமாய் மெதிவர்ண காலே கிவ்வே அப்பி பலேட்ட பத்துனானாம் ருபேல் டாக் வத்துகர ஜனதாவோட படியத் தென் வகையிலா அவருது ஆத்தரா மாறா கிட்டியா ஏ வத்துகர ஜனதாவோட ருபேல் பணாக்கரிய கொள்ள தெண்ட பெரிவுனா ருபேல் டாக் தெனவா கிவ்வா பாண்டாக்கார மார்க்கேங் මිලියන 600ක් වෙන් කරලා තිනවා කිව්වා. රුපියල් 50ක් ගෙවන්න 10 වෙනිදා දෙනවා කිව්වා, 15 වෙනිදා දෙනවා කිව්වා. හවුරුදු අතරමාරක් ඉන්න එනකන් ඒවලුට බැරි වුණා ඒක දෙන්න. ඒ වගේම අධ්‍යාපන කරන කතා කරා. පුර ඉංග්‍රීසියක් දිනවා කිව්වා, පාසල් වත්තේ මේ පටන් ගන්න ඕන කියලා කිව්වා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වතුකරේ කරට කියලා වෙනම මුදල් වෙන් කරේ නැහැ. වතුකර අනිත් පළාතට වැඩ කරන විදියටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වතුකර ජනතාවට විශේෂම සැලකිලක් ආවා. මහින්දෝදේ පාසල් ගෙනාවා, කුරුපත් වීම දුන්නා. ඒ වගේම අනිත් වූ රාජ්‍ය සේවකවලට වතුකරේ තරුණ තරුණියවටත් ඉඩ අවස්ථාවක් දුන්නා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කුරුපත්වීම 3000ක් අරන් දුන්නා. අවුරුදු 4 මාර වෙනකන් ඒගොල්ලන්ට කුරුපත්වීම දෙන්න බැරි වුණා යාපාලන ආණ්ඩුවේ. ඒකත් අපේ ආණ්ඩු කාලේ තමයි දැන් මාස දෙකට ඉස්සෙල්ලා අපේ ජීවන තොන්නමාන ඇමතුමා කතා කරලා ඒව අරන් දුන්නා. ඒ වගේම තමයි යාපාලන ආණ්ඩුව වතුකර ජනතාවට අද රුපියල් 1000ක් මෙච්චර කතා කරන කට්ටිය අපි එදා මුදල් ලැබතුමා වතුකර ජනතාවට රුපියල් 1000ක් දෙනවා කිව්වොම
මන්තුමා අවසාන
විනාඩි දෙක කියනකොට මේගොල්ලන්ට ඒව කරන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි අපේ ආණ්ඩු කාලේ තමයි වතුකර ජනතාවට විශේෂ සැලකිලක් කරේ. ඒ හින්දා අපි විපක්ෂයට කියන්න ඕනේ අපේ ආණ්ඩු කාලේ රුපියල් 1000ක් පඩිගනම විශේෂම නිවාස වැඩසටහන යටිතල පාස්කම් වැඩසටහන විශේෂම මේ අවුරුදු පාතුලදී අපි වතිකර ජනතාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ අපි ඒ විදිහට වැඩ කරනවා කියමින් අපි වතු සමාගමට කියනවා අපි සාකච්ඡා කරලා තිනවා තොණ්ඩමාන ඇමතුමා ඉන්නකොට සාකච්ඡා කරා රුපියල් 1000ගෙන ජීවන් තොණ්ඩමාන ඇමතුමාගේ නායකත්වය අපි කියලා සාකච්ඡා කරා අපි ඉදිරියේදී ජනාධිපතිතුමා අගමැතිතුමා කීප බරදී විශේෂම අපි රුපියල් 1000ක් පඩි අනිවාර්යම වතුකර ජනතාවට අපි ආරම් දෙනවා. ඒ වගේම යාපාලන ආණ්ඩුව ඒගොල්ලට අමතක වුණා ඒ අවුරුදු 4 මාරක් වතුකර ජනතාවට ඒගොල්ලට අපි ආණ්ඩ කැමැති මොන වගේ වැඩක් කරලා දුන්නේ මොනෝද කියපු ටික වතුකර ජනතාවට ඒගොල්ල කරලා තියෙන කියලා. එමදාම කියන්නේ වතුකර ජනතාවට ඒක ඔක්කොම කතා කරන්න ආසාවයි. ඒගොල්ල වෙනම ලෝකෙකින් ද ආපු මිනිස්සු
නෙවෙයි. මන්තුම කාලය අවසන්.
මේ වෙනම ලෝකෙකින් ආපු මිනිස්සු නෙවෙයි. මේ රටේම ඉන්න මිනිස්සු. ඒගොල්ල තමයි මේ රටට වැඩිපුරම ආදායම ආරම්භ දෙන මිනිස්සු. ඒ හින්දා වතුකර ජනතාවට වැඩ කරා නම් ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි වැඩිපුරම වතුකර ජනතාවට වැඩ කරලා තියෙන්නේ. ඒ හින්දා කතා කරන්න ඕන විදිහට කතා කරන්න නැතුව මේ මිනිස්සු ගැන සැලකිල්ලට කතා කරන්න ඕනේ. කීමේ අද අවස්ථාව දීපේකට ස්තුතිය වන්දනා කරමු.